ගරු විජේසිරි බස්නායක මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 15ක් කාලයක් පවතිනවා.
නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, අපි මේ විවාදයට ගනිමින් සිටින්නේ 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍යය කළමනා කරන පනතේ 50 වැනි වගන්තිය අනුව ඒ මුදල් අමාත්‍යවරයා විසින් ඒ වසර මැද රාජ්‍ය මුදල් තත්ත්වය පිළිබඳව ඉදිරිපත් කරන වාර්තාව. මම ප්‍රථමයෙන්ම මේ ලැබුවා වූ 2025 මේ නව වසර ඔබ සියලු දෙනාටම සෞභාග්‍යමත් නව වසරක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමියනි, මේ වාර්තාවේ ප්‍රධාන පරිච්ඡේද 4ක් තියෙනවා. ඒ ආර්ථික සන්දර්භය පිළිබඳව, ඒ වගේම රාජ්‍ය මූල්‍ය ප්‍රවණතාවයන් පිළිබඳව, ඒ වගේම රාජ්‍ය ව්‍යවසායන්හි ඒ කාර්ය සාධනයේ ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 10ක ඒ සමාලෝචනයක් තියෙනවා.
ඕඩර් ප්ලීස්. ගරු චානක මාදුගොඩ මන්ත්‍රීතුමා, ඔබතුමාට මුලසු.
කරගෙන යන්න
මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ඒ වගේම එකේ 4 වැනි පරිච්ඡේදය තමයි ඒ විදේශ මූල්‍යණය පිළිබඳව. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ලෝකයේ හිටියා ප්‍රකට කළමනාකරන විද්‍යාඥයෙක්, ඔහුගේ නම පීටර් ඩ්‍රකර්. ඔහු අරේක සඳහන් කරා, ඇයි රටක් දුප්පත් භාවයට පත්වෙන්නේ? ඔහු කියනවා, ඒ රාජ්‍යයන් ඒ අසංවර්ධිත වෙන්නේ, දිලිඳු වෙන්නේ ඒ රටවල තියෙන ඒ සම්පත් අඩුකම නිසා නෙමේ, හිගකම නිසා නෙමේ, ඒ රටේ තියෙන සම්පත් ඒ මනා ලෙස කළමනාකරණය නොකිරීම නිසා කියලා. එහෙනම් මෙන්න මේ කියමන මට පුළුවන් අපි ලංකාවත් එක්ක සංසන්දනය කරන්න. මේ නිදහසෙන් පස්සේ මේ රට පාලනය කරපු ඒ බොහොමයක් ඒ රාජ්‍ය පාලකයන් කොහොමද මේ රට පාලනය කරේ, ඒ කිසිම දැක්මක් නැතිව, කිසිම සැලසුමක් නැතිව, ඒ අසංවිධානාත්මකව, ඒ වගේම අත්තනෝමතිකව තමයි මේ රට පාලනය කරේ. මෙන්න මේක ප්‍රතිඵලයක් විදිහට මේ රට ඒ දැවැන්ත ඒ ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, ඒ දේශපාලන වශයෙන් ඒ අර්බුදයකට මූණ දෙනවා. අපි දැක්කා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඒ 2015 ඉස්සරලා ඒ මේ රට පාලනය කරපු ඇත්තෝ ඔවුන්ගේ ඒ රාජ්‍ය පාලනයට මුදල් හොයාගන්න ඒ අන්තර්ජාතික මූල්‍ය වෙළඳපොළට ගියා. ගිහිල්ලා ඒ වෙළඳපොළේ තියෙන වැඩිම ඒ ණය පොලි ප්‍රතිශතවලට ණය ගත්තා. සමහර ඒවා 7.5%. අපි දැක්කා ඒ 2015 මේ රට පාලනය කරපු ඒ පාලකයොත් ඒ ණය ගෙවන්න තව ඒ අන්තර්ජාතික මූල්‍ය වෙළඳපොළෙන් ISP වලින් ණය අරගත්තා. මෙන්න මෙතන තමයි ඛේදවාචකය. දැන් මේ සභාවට ඇවිල්ලා අපෙන් කැකුළු හාල් ඉල්ලනවා, අලිපන්නන්න කියනවා. මොවුන් තමයි මේ රටේ ඒ ආර්ථිකය විනාශ කරේ. මේගොල්ලන්ට තේරුන්නේ නැහැ මේක. මේ ආර්ථිකය විනාශ කරනවත් එක්කම මේ රටේ ඒක ඒ සමාජයට තදින් බලපානවා. අපේ ඔය ඒ ආර්ථික විද්‍යාව ඒ මූල්‍ය කරණය ගැන කතා කරන ඇත්තෝ දන්නේ නැහැ මේ රටේ තියෙන සමාජ විද්‍යාව. මේ රට පාලනය කරනකොට මේ ආර්ථික විද්‍යාව විතරක් නෙමේ, ඒ අලුත් විෂය ඒ ආර්ථික සමාජ විද්‍යාව පිළිබඳවත් හැදෑරීමක් කරන්න ඕනේ. ඔවුන්නේ ආර්ථික වශයෙන් තීරණ ගන්නකොට ඒක පිටිපස්සේ ඉන්න මේ රටේ ජනතාව ඒක උන්ට බොහොම බලවත්ව දැනෙනවා. එහෙනම් මෙන්න මේ විදිහට මේ රට ඒ ණය උගුලකට හසු කෙරුවට පස්සේ මොකද වෙන්නේ අපි දකිනවා. ඒ 2002 දී සමාවෙන්න 2022 දී මේ රටේ ආර්ථිකය ඍණ 7.3යි 7.3යි අර ආහාර කෘෂිකර්ම සංවිධානයේ ඒ වාර්තාවක සඳහන් වෙනවා. එදා මෙන්න මේ සමාජ ඛේදවාචකය පිළිබඳව ලස්සන චිත්‍රයක් ඒක කියනවා. එදා වේල් තුනක් ආපු මිනිස්සු දැන් කන්නේ වේල් දෙකයි. එදා වේල් දෙකක් කෑවනම් අද එක වේලයි කන්නේ. එදා අපි ගෙදර දරුවට ඒ කිරි එකක් කිරි වීදුරුවක් හදලා දුන්නනම් අද දෙන්නේ තේ එකක්. එදා තේ වීදුරුවක් හදලා දුන්න නාද කහට බොන්නේ. මේක තමා ඒ දැවැන්ත සමාජ ඛේදවාචකය. ඒ විතරක් නෙමේ අපි දැක්කා මේ රටේ පාසල් පද්ධතියේ ඒ දරුවෝ ඒ දැවැන්ත ආහාර අර්බුදයකට මූණ දෙනවා. එදා ඒ දරුවන්ට ඒ බඩිගින්නට ඒ පාසල්වල ඉන්න ආදරණීය ගුරුවරු අලුත් බැංකුවක් හැදුවා. අපි ඒ බැංකු ගැන කතා කරන්නේ මූල්‍ය පද්ධතියේ. හැබැයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ පාසල්වල බත් බැංකුවක් හැදුවා. ඒ බත් පැකට් එකක් වැඩිපුර ගේන්න පුළුවන් ඒ දරුවෝ ඒ ගුරුවරු බත් ගෙනහල්ලා බත් මුල් පැකට් ගෙනහල්ලා බෙදලා හැරියා. මේක තමයි මේ ආර්ථික ඛේදවාචකයේ පිටිපස්සේ තියෙන්නේ. ඒ වගේමයි ඒ මේ රටේ ඒ දරුවන් වදන ඒ ගැබිනි අම්මලා විශාල ඛේදවාචකයක අපි දැක්කා. අපි ඉස්සර කතා කරා ඒ දකුණු අප්‍රිකාවේ සමහර රටවල් ඒ සෝමාලියාව ඒ උගන්ඩාව ඒ ඉතියෝපියාව අපි කතා කරා ලංකාවේ කෘෂ දරුවෝ ගැන. මොකද උනේ මේ ආර්ථික ඛේදවාචකයේ ප්‍රතිඵලයක් විදිහට මේ රටේ අම්මලත් ඒ කෘෂ දරුවෝ බිහි කරන්න පටන් ගත්තා. ඒ නියමිත උසට බර නැහැ. තවමත් එහෙම තත්ත්වයක් මේ රටේ තියෙන්නේ. මේක කවුද නිර්මාණය කරේ? එහෙම නිර්මාණය කරපු ඇත්තෝ අපෙන් දැන් කැකුළු හාල් ඉල්ලනවා කිරිබත්තු යන්න. මේක තමයි මේ මහපොළොවේ තියෙන සත්‍ය. මූලසනාරූඪ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමනි අපි දන්නවා මේ මොහොතේත් ඒ දරුවෝ විශාල ප්‍රමාණයක් මන්ද පෝෂණයෙන්. ඒ විතරක් නෙමේ මේ සමාජ ඛේදවාචකයේ දරා ගන්න බැරිව ඒ සමහර පවුල් වලින් ඒ දරුවෝ උපත් දන්නේ නැහැ. බොහෝ වෙලා බලන්න මේ වෙන විට රටේ උපත් අනුපාතිකය පහළ ගිහිල්ලා 2024 වර්ෂයේ ගත්තොත් ඒ පෙර වර්ෂවලට සාපේක්ෂව ගිය අවුරුද්දේ දරුවන් ලක්ෂයක් අඩුවෙන් ඉපදිලා තියෙන්නේ. කවුද මේකට වග කියන්න ඕනේ? එහෙනම් මෙන්න මේ තත්ත්වයට යට තමයි මේ රට ඒ විනාශ කරපු මිනිස්සු ඒ නන්නත්තර වෙලා කරගන්න බැරිම තැන යන්නේ. ඒ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ පිහිට සොයාගෙන සේවන හොයාගෙන. එහෙනම් ඒක තමයි තත්ත්වය. ඒ IMF එකේ ප්‍රේමකේ ගිහිල්ලා මේ මොහොත වෙන විට මේ වාර්තාවේ තියෙනවා ඒ ප්‍රාථමික ගිණුමේ ශේෂය ඒ 2.1ට එමින් පවතිනවා. මේක ඒ පැවති රජයේ ක්‍රියාව නිසා ඇතිවෙච්ච දෙයක් නෙමේ. මේ රටේ ඉන්න මේ රටේ ඒ රාජ්‍ය අංශේ ඒ මූල්‍ය හා වග කියන ඒ රාජ්‍ය ඒ පබ්ලික් ඔෆිසර්ස්ලා බොහොම කැපවීමෙන් කරලා ගත්තු ප්‍රතිඵලයක්. ඒ විතරක් නෙමේ අපි දැක්කා ඒ පහුගිය කාලේ මුළු ලෝකයේ පුරාම ඒ කොවිඩ් ඒ කොරෝනා වසංගතය පැතුරුණා. අපි ලංකාවෙත් මේකෙන් බැටකෑවා. මේ හරහා ඒ දැවැන්ත ආර්ථික අර්බුදයක් නිර්මාණය වුණා. හැබැයි අපි දැක්කා ලෝකයේ ඒ කොවිඩ් කොරෝනා සමයේ ඒ බැටකාපු සමහර රටවල් ඉතා ඉක්මනින් ගොඩට ආවා. හැබැයි අපේ රට අසමත් වෙනවා. ඒකට හොඳම උදාහරණ තමයි මේ ළඟම තියෙන රට ඉන්දියාව. ඒ ඉන්දියාවේ අපි දැක්කා එදා ඒ කොවිඩ් කොරෝනා සමයේදී මිනිස්සු ඒ පෝලිම් වල ඇදගෙන වැටිලා මිය යනවා. හැබැයි ඒ රට ඉතාම කෙටි කාලෙකින් ඉතා ශක්තිමත් ආර්ථිකයක් විදිහට ඉස්සරහට යනවා. ඔවුන් ආර්ථිකම වශයෙන් ඇදවැටුන්නේ නැහැ. හැබැයි ලංකාව ඇදවැටෙනවා. අපි දැක්කා ඉන්දියාව අපටත් ඩොලර් මිලියන ගණනාවක ඒ ණයක් දෙනවා, ඒ මූල්‍ය පහසුකම් දෙනවා ඒ ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් ඔස්සේ. මූලසනාරූඪ මන්ත්‍රීතුමනි, එහෙනම් අපි දැක්කා එදා ඒ ඉන්දියාවෙන් ඒ ලැබිච්ච ඒ ණය මුදල් වලිනුත් මේ රටේ පාලකයෝ හොරා කෑවා අපි දැක්කා ඒ හිටපු සෞඛ්‍ය ඇමති ඒ වගේම අර ඇන්ටිජන් කිට් ගෙන ආපු ඒ මුදලාලිලා මේ මුදල් අරහා මහ විශාල ප්‍රමාණයක් ලාභ හම්බ කරා ලාභ හම්බ කරා මට මෙතනදී අවධාරණය කරන්න ඕන කාරණාව තමයි ඒ අනිත් රටවල් මේ කොවිඩ් කොරෝනා සමයේ ආර්ථික වශයෙන් ඉහළට එනකොට ඉස්සරහට යනකොට ඇයි අපට බැරි වුණේ ඇයි ලංකාව ඇද වැටුනේ ඒකට හේතුව තමයි මේ රටට ගැළපෙන ඒ ඒ ඒ ස්ථාවර ආර්ථික ප්‍රතිපත්තිය නොමැතිවීම ගරු මූලසනාරූඪ මන්ත්‍රීතුමනි මේ වසර මැද මේ රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳව මේ වාර්තාවේ සඳහන් වෙනවා මේ රජයේ ආදායම වර්ධනය වෙලයි කියලා මොකද්ද මේ වෙලා තියෙන්නේ ඇත්තටම මේ ආදායම් ඉලක්ක කාගේද රජයේද නැහැ IMF එකේ ටාගට්ස් මේක මෙන්න මෙතනදී මේ රටේ රාජ්‍ය නිලධාරීන් බොහොම මහන්සි වෙලා මේ ටාගට්ස් ඇචීව් කරා ඇතිව් කරා අපි දැක්කා මේ ආදායම් වැඩිකරන්න මේ රට තුල මොකද සිදු වුනේ මේ රටේ හිටපු ඒ සමස්ත ජනතාවම ඒ බදු දැලකින් වහලා දැම්මා අපි දැක්කා ඒ බදු දැලකින් වහලා ඒ බදු බරේ මිරිකලා මේ රටේ මිනිස්සුන්ගේ ඒ ආදායම ගන්නවා එක්කම ඒ පැවති රජය මොකද කරේ ඒ මේ රටේ සමාජ සුභ සාධන කටයුතු ව්‍යාකූල කරා අඩපණ කරා මෙන්න මේ බදු ප්‍රතිපත්ති එක්ක මොකද වුනේ මේ රටේ ඒ පහළ ආදායම් ලබන කණ්ඩායම් කබලෙන් ලිපට වැටෙනවා ගරු මූලසනාරූඪ මන්ත්‍රීතුමනි ඒ විතරක් නෙමේ ඒ මේ රටේ මධ්‍යම පාන්තික ජනතාව විශේෂයෙන්ම මේ රටේ වෘත්තිකයන් අපි දැක්කා ඔවුන්ට බදු පිට බදු ගැහුවා මෙන්න මේකේ ප්‍රතිඵලයක් විදිහට මේ රටේ වෘත්තිකයන් රට හැර යනවා මේ රටේ විශේෂඥ වෛද්‍යවරු ඒ වගේමයි ඒ විශ්වවිද්‍යාල පද්ධති ආචාර්යවරු ඒ වගේම ගණකාධිකාරිවරුන් ඉංජිනේරුවන් මේ රටේ හොඳම බ්‍රේන්ස් ඔවුන් මේ රට හැර යනවා මේකේ ප්‍රතිඵලයක් විදිහට මොකද වෙන්නේ මේ රටේ ඒ බුද්ධිමය වශයෙන් සෝදාපාලුවකට ලක් වෙනවා ඔවුන් තමයි මේ රටේ සංවර්ධනයට දායකත්වය දෙන මිනිස්සු මොකද වුනේ මේකේ ප්‍රතිඵලයක් විදිහට ඒ රජයේ රෝහල්වල රෝගීන්ට ඒ අවශ්‍ය වෛද්‍ය සේවාව සපයන්න අවශ්‍ය දක්ෂ වෛද්‍යවරු අහිමි වෙනවා ඒ විශ්වවිද්‍යාල පද්ධතියේ ඒ අකුරු කිවීමට ඉන්න ඒ සරසවි ඇදුරන් ඒ සරසවි සිසුන්ට අහිමි වෙනවා ඒ වගේමයි මේ රටේ ආර්ථිකයට දායක වන ඒ පර්යේෂණය කරන්න ඉන්න ඒ දක්ෂ ආචාර්ය මණ්ඩල පිටරටට ඇදිලා යනවා මේක තමයි ප්‍රතිඵලය මේකෙන් කියන්නේ මොකක්ද අපි රටක් ගොඩ ගන්නව නම් ඒ රටේ බුද්ධිමත් භාවය හරි වැදගත් ඒ මානව සම්පත හරි වැදගත් අපි කියනවා human resource කියලා මෙන්න මේ මානව සම්පත ඒ රටේ ආර්ථික වර්ධනයට ඍජු බලපෑමක් කරනවා direct එකක් තියෙනවා
එහෙනම් එතුමා ඔබතුමාට විනාඩි දෙකක් කාලයක් තියෙනවා
මෙන්න මේ යටතේ තමයි මේ රජයේ ආදායම් හොයන්න බදු ගහලා මේ රටේ හිටපු ඒ බ්‍රේන්ස් ටික පිට රටට පටවන්නේ එහෙනම් අපි දන්නවා මූලසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි අපේ රජය ඒ 2025 ඉලක්ක අපි අනිවාර්යයෙන්ම ළඟා කරගන්නවා ඒ විතරක් නෙමේ මේ විශ්ව ඉතිහාසයේදී අපට IMF එක දීලා තියෙන ඒ GDP ඉලක්කම පහු කරලා අපි ඊට වැඩිය විශාල පරිවර්තනයකට යනවා ඒ වගේම මේ මොහොත වන විට අපි ඒ IMF ප්‍රේමකේ ඉඳගෙන IMF එකත් එක්ක සාකච්ඡා කරලා මේ රටේ වෘත්තිකයන්ට අවශ්‍ය ඒ බදු සහන අපි දීලා තියෙනවා ඒ රුපියල් ලක්ෂේ ඉඳලා 150,000 දක්වා ඒ සීමාව වැඩි කරලා ඒ විතරක් නෙමේ මේ රටේ නිෂ්පාදන ආර්ථිකය නිර්මාණය කරන්න අවශ්‍ය ඉන්සෙන්ටිව්ස් ඒ දිරි දීමන අපි දෙනවා ඒ වගේමයි මේ රටේ අර වල්නරබල් ගෲප් එක ඒ දුප්පත් කණ්ඩායම මෙන්න මේගොල්ලෝ නගා සිටවන්න මේ පවුල් වලට අපි දෙනවා අස්රසුම ඒ විතරක් නෙමේ ඒ පවුල් වල ඉන්න එල්ඩර්ලි පීපල් ඒ වැඩිහිටි පුද්ගලයන් ඒ වගේම ඩිෆරන්ට්ලි ඒබල් පර්සන්ස් ඒ ආබාධ සහිත පුද්ගලයන් ඒ වකුගඩු රෝගීන් ආරක්ෂා කරන්න අවශ්‍ය ඒ සුබ සාධනය ඒ සමාජ ආරක්ෂණ දැල අපි එළලා තියෙනවා මේ අවස්ථාවේදී අපි ඔවුන්ගේ අස්රසුම කාලය දීර්ඝ කරලා ප්‍රමාණය වැඩි කරලා මේ රටේ මිනිස්සුන්ට ඒ අවශ්‍ය සුබ සාධනය සිදු කරනවා ඒ විතරක් නෙමේ අපි මේ රටේ ඒ පාසල් ප්‍රජාවට ඒ රුපියල් 6000ක දීමනාවක් දීලා තියෙනවා. මේකෙන් කියන්නේ මොකක්ද? මේ රටේ අධ්‍යාපනය පිළිබඳව ජාතික ජන බලවේගයේ තියෙන පුළුල් දැක්ම අපි දන්නවා. රටක් ඉස්සරහට යන්න නම් ඒ රටේ මානව සම්පත වැදගත්. මානව සම්පත කොහොමද නිර්මාණය කරන්නේ? ඒ රටේ අධ්‍යාපනය තුලින්. ඔබ බලන්න ඒ සිංගප්පූරුව, ජපානය, දකුණු කොරියාව, චීනය කොහොමද ඉහළට එන්නේ? අධ්‍යාපනය හරහා. එහෙනම් අපි මෙන්න මේ අධ්‍යාපනයේ නියැලෙන දරුවන්ගේ ඒ සුබ සාධනයට මුදල් වෙන් කරලා. ඒ වගේමයි මම කියන්න කැමති අපි ඒ අතුරු සම්මත ගිණුමේ අපි රුපියල්
කරන්න
අප්‍රතිහත් දෙන්න මූල අසනාරුවල ගරු මන්ත්‍රීතුමනි, අපි ඒ ගියත් ඒ අතුරු සම්මත ගිණුමෙන් රුපියල් බිලියන 3000ක් වෙන් කරා. ඒ අතුරු සම්මත ගිණුමෙන් විශේෂයෙන්ම මේ ණය පොලි ගෙවන්න වේවි කියලා. නමුත් අපි මේ ගිය අවුරුද්දේ 12:30 වෙනකොට මේ ණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය, ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය සාර්ථකව කරා. ඒ හරහා අපිට රුපියල් බිලියන 3000ක් ඉතුරු වෙලා තියෙනවා. මේකෙන් පෙන්වන්නේ ඒ ජාතික ජනබලවේගයේ ඒ විචක්ෂණශීලී භාවය. එහෙමනම් රොන්දුලා මේ රටේ මහ ජනතාවට ඒ ආර්ථිකය, ඒ නිෂ්පාදන ආර්ථිකය නිර්මාණය කරනවා කියලා මෙන්න මේ සඳහා ඒ පොහොර සානාධාරය, ඒ වගේමයි ඒ දීවර සහනාධාරය, ඒ වගේමයි මේ රටේ ඒ සුළු මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් නගා සිටවන්න අවස්සේ ඒ පරාටේ නීතිය අපි ඒ කල් දික් කරලා තියෙනවා. ඒ වගේමයි අපි කිරිහා ඒ ආශ්‍රිත නිෂ්පාදන වලට ඒ වැට්බදු සහනය දීලා තියෙනවා. එහෙනම් අපි කියන්න කැමති අපි මේ රටේ මහ ජනතාවට ඒ පොරොන්දු වෙච්ච විදිහටම අපි මේ රටේ නිෂ්පාදන ආර්ථිකය නිර්මාණය කරනවා.
අවසන් කරන ගරු මන්ත්‍රීතුමා,
ඒ වගේම අපි මේ රටේ මහ ජනතාවට දුන්නු පොරොන්දුව ඒ පිරිසුදු ශ්‍රී ලංකාව, ඒ පොහොසත් රට, ඒ ලක්ෂණ ජීවිත නිර්මාණය කරන ඒ ප්‍රතිපත්තියේ දැක්ම ඉදිරියටත් ගෙන යමින් මේ රටේ මිනිස්සුන්ගේ, ආදරණීය ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටින බව ප්‍රතිඥා දෙමින් මගේ කතාව අවසන් කරන බවම ස්තුතියි.